සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස රාගෝ ච දෝසෝ ච කුතෝ නිදානාරති රති ලෝමහංසෝ කුතෝ ජා කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා දංක මිවොස්ස ජන්ති ති.
ශ්‍රද්ධාවන්ත පිංගතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් සුචිලෝම කියන යක්ෂයා අසා සිටි ප්‍රශ්නයක් තමයි මම මාතෘකා වශයෙන් තැබුවේ. ගයා ප්‍රදේශයේහි ග්‍රාමයක් ග්‍රාම ద్వාරයක, එහෙම නැත්නම් සමහර පොත්වල සඳහන් වෙන විදිහට තීර්ථයක පිහිටි සුචිලෝම යක්ෂයාගේ භවනයේහි තථාගතයන් වහන්සේ වැඩ සිටිනකොට සුචිලෝම, ඒ කියන්නේ ඉදිකටු බඳු රළු දැඩි ලොම් ඇති යක්ෂයා විසින් අහන ලද ප්‍රශ්නය තමයි මාතෘකා වශයෙන් තිබුවේ. ඒ යක්ෂයා ප්‍රකාශ කර සිටියා තථාගතයන් වහන්සේට බැරි වෙලා හරි මේ ප්‍රශ්නයට උත්තර දෙන්නට බැරි වුණොත් තමන් වහන්සේව උමුතු බවට පත් කරනවා, නැත්නම් හදේ පලනවා, පාදකෙන් අරගෙන ගංගානම් ගඟේ ඈත කෙළවරට විසි කරනවා කියලා ප්‍රකාශ කර ඉන්නකොට තථාගතයන් වහන්සේ එසේ කිරීමට සමර්ථයෙක් මේ තුන් ලෝක ධාතුවේහි තමන් වහන්සේ නොදකින බවත් ප්‍රකාශ කොට කැමැති ප්‍රශ්නයක් අසන්නට කියා සිටියා. එතකොට තමයි මේ ප්‍රශ්නේ ඇසුවේ. ඒ ප්‍රශ්නයට ලබා දුන් ඉතාම ලස්සන පිළිතුර අවසානයේදී සුචිලෝම කියන යක්ෂයාත්, කරලෝම නැත්තම් කර කියන යක්ෂයාත් සෝවාන් මාර්ගඵල අධිගමනය කළා. එහෙමනම් ඒ කතා ප්‍රවෘත්තිය දැක්වෙන සුචිලෝම සූත්‍රය තමයි අද අපි ධර්ම දේශනාවට මාතෘකා වශයෙන් තබා ගන්නේ. අද දේශනාව ඉසුරු දර්ශන සහ සචිත්‍රා මහත්මිය විසින් තමයි දායකත්වයේ ධර්මයේ සිද්ධ කරන්නට යෙදෙන්නේ. නැසීගිය සුජාතා එදිරිසූරිය මෑණියන්, රංජනී එදිරිසූරිය ලොකුම්මා ඇතුළු දෙපාර්ශවයේ මියගිය සියලු මියගිය ඥාතීන්ට පින් පැමිණීමත්, සුජීවත්ව සිටින පාලිත, චාලට්, නෙවිල් ප්‍රනාන්දු, අමරායන සියලු දෙමාපියන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත්, දේශකයන්න් වහන්සේ ප්‍රමුඛ සියලුම ගුණදම් පුරණ ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේම නිවන් මඟ වඩාවා කියන පරාපොරොත්තුවෙන් තමයි මේ දේශනාව සිදු කරවන්නේ. ප්‍රථමයෙන්ම ඒ නැසීගිය සුජාතා එදිරිසූරිය, රංජනී එදිරිසූරිය කියන ඒ මෑණිවරු ඉන්නා වූ තැනකින් තමන්ගේ දරුවන් විසින්, ඥාති වර්ගයා විසින් සිද්ධ කරවන්නට යෙදෙන මේ කුසලය සාධු සාධු කියා අනුමෝදම් විත්වා, අනුමෝදම් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත් වී තිබේ නම් ඉක්මනින් එයින් අත මිදේවා, මිදිත්වා සැපයෙන් අභිවර්ධනය වෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා අපි හිත ඇති කරගන්නට ඕනේ. ඒ වගේම ජීවත්ව සිටින පාලිත, චාලට්, නෙවිල් ප්‍රනාන්දු, අමරායන සියලු දෙනා දෙමව්පියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබේවා. ආරාධනාව සිද්ධ කර දායකත්වයේ දරණ ඉසුරු දර්ශන සහ සචිත්‍රා මහත්මියටත් මෙලව දිනුව පරලව සුගතිය, කෙලවර නිවනම වේවා. ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටම විවට්ටගාමිනී කුසලයක්ම වේවා කියන හිත ඇති කරගෙන ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. පින්තුනි, තථාගතයන් වහන්සේ පච්චූච සමයේ, කියන්නේ හිමිදිරි උදෑසන අවදි වෙලා ලෝකයේ දෙස බලනවා, අද මම කාටද පිහිට විය යුත්තේ කියලා. ඒ වෙලාවේදී ඊටාම අපිරිසුදු ස්ථානයක වාසය කරන සුචිලෝම සහ කරලෝම කියන යක්ෂයෝ දෙදෙනා තථාගතයන් වහන්සේගේ දිවසට පෙනුණා. ඒ වෙලාවේදී තථාගතයන් වහන්සේ විමසා බැලුවා දැන සිටියා මේ කර යක්ෂයා අපේ සිංහල පරිවර්තන තියෙන කර ලෝම කියලා සාමාන්‍යයෙන් පාලියේ තියෙන කර කියලා සමහර තැන්වල කර ලෝම ආදී ලෙසට දක්වලා තියෙනවා. එතකොට මේ කර ලෝම නැත්තම් කර යක්ෂයා සහ සූචි ලෝම යක්ෂයා මාර්ගඵල ලබන්නට තරම් උපනිශ්‍රේ ඇති දෙදෙනෙක් කියලා තථාගතයන් වහන්සේට වැටහුණා. ඉන්පසු තමන්ගේ ඊටාම පිරිසිදු වූ අලංකාර වූ ගන්ධ කුටියෙන් නික්මිලා ඊටාම අපිරිසිදු දැයින් ගහන සංඛාර ඒ කියන්නේ කුණු ගොඩවල් එකතු වෙච්ච සතුන්ගේ මල කුණු ආදී එකතු වෙච්ච අපද්‍රව්‍ය දැයින් යුක්ත වෙච්ච මේ සංඛාර ස්ථානයට වැඩම කරලා ටංකිත මංචකයක ඒ කියන්නේ ඒකට අර්ථ විවරණ කීපයක් තියෙනවා උස ලීවල මැද විදලා මැදින් ඇඳක් වගේ සකස් කරලා දෙනවා ඒක මොන පැත්තට හැරවුවත් උඩ පැත්තේ යට පැත්තේ කියලා හොයාගන්න බැරි විදිහට සමත් සමහර පොත්වල දක්වනවා අටුවාවල ගල් හතරක් තියලා ඒක උඩ සකස් කළ ඇඳක් කියලා සමහර තැන්වල ගල් අතුරලා ගල් හතරක් උඩ ගලක් අතුරලා ඒක උඩ සකස් කළ ගයක් කියලා දක්වලා තියෙනවා කෙසේ වෙතත් මේ යම් කිසි තැනක තථාගතයන් වහන්සේ වැඩ සිටින්නට යෙදුණා. මේ සූචිලෝම කරලෝම කියන යක්ෂයෝ දෙදෙනා කෑම සොයාගෙන යනකොට එහෙමත් නැත්නම් සමාගමයකට හෝ යනකොට මොනවා හරි කටයුත්තක් සඳහා පිටත් වෙලා යනකොට මේ කරලෝම යක්ෂයා තථාගතයන් වහන්සේව දුටුවා. දැකලා තමන්ගේ මිත්‍රයාට ප්‍රකාශ කර සිටියා අන්න ශ්‍රමණේක වෙල්ල ඔබගේ භවනේ ඉන්නවා. ඒ සූචිලෝම යක්ෂයාගේ භවන. ඒ වෙලාවේ සූචිලෝම යක්ෂයා ප්‍රකාශ කරා මම හිතන්නේ ශ්‍රමණේක් කියලා මම හිතන්නේ ශ්‍රමණකයෙක් කියලා. ශ්‍රමණක කියලා කියන්නේ සැබෑ ශ්‍රමණේක් නෙවෙයි. ඒ සූචිලෝම යක්ෂයා අදහස් කරගෙන හිටියා සැබෑ ශ්‍රමණේක් නම් මට බය වෙන්නේ නැහැ. මොකද මේ යක්ෂයෝ දෙදෙනා අනිත් අය බය කරන මිනිස්සු බය කරන්නට පෙළඹිලා හිටියා. සැබෑ යක්ෂයෙක් නම් සැබෑ ශ්‍රමණේක් නම් මට බය වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියා. වයි බය වෙනවා නම් ඒ කෙනා ශ්‍රමණකයෙක් ශ්‍රමණයෙක් නෙවෙයි ශ්‍රමණකයෙක් බය වෙනවා කෙනා සැබෑ ශ්‍රමණයෙක් කියලා අදහස ඒ නිසා කියා සිටියා ඔය ශ්‍රමණයෙක් නෙවෙයි ශ්‍රමණකයෙක් කියලා බය වෙන කෙනෙක් කෝකටත් කියලා තමන්ගේ අදහස පරීක්ෂා කරන්න ඕනේ කියලා තථාගතයන් වහන්සේ ඉදිරියට වැඩම කරලා ඉතාම භය බහිරව නැත්තම් භය බහිරව භයානක රූපයක් මවාගෙන තථාගතයන් වහන්සේ වෙත තමන්ගේ කය එළඹුවා ගෙන ගියා ඒ වෙලාව මේ යක්ෂයාගේ ලොම් හරි විදිනවා හරි සැරයි ඇනෙනවා ඒ නිසා තථාගතයන් වහන්සේ මදක් තමන් වහන්සේගේ කය ඉවත් කරගත්තා ඒ වෙලාවේදී කරලෝ සුචිලෝම යක්ෂයා අසා සිටියා ඔබ බය වුණාද මට කියලා ඒ වෙලාවේ තථාගතයන් වහන්සේ නෑ මට බය වුණා නෙවෙයි ඔබට ඔබගේ ස්පර්ශය හරිම පාපකයි ලාමකයි හරි රළුයි හරි අපහසුයි ඒ නිසයි මම ඉවත් වුණේ කියලා ප්‍රකාශ කරනවා. මේ වෙලාවෙදි මේ යක්ෂයාට තව කේන්ති ගියා. මගේ ස්පර්ශය ලාමක කොට මේ ශ්‍රමණය සලකනවා කියලා. ඊට පස්සේ තමයි කිව්වේ මම ප්‍රශ්නයක් අහනවා උත්තර දෙන්න බැරි වුණොත් ඔබගේ හිත උමුතු කරනවා, හදවත පලනවා, පාදකෙන් අල්ලගෙන ඈත ගංගා නම් ගඟට විසි කරනවා කියලා. ඒ වෙලාවෙදි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර සිටියා මේ සදෙව් ලෝකයෙහි මට ඒ වගේ දෙයක් කරන්නට සමර්ථ කෙනෙක් නැහැ. නමුත් ඔබ කැමති ප්‍රශ්නයක් විමසන්න. කැමති යමක් ඔබ කැමති නම් ප්‍රශ්නයක් විමසන්න. නැත්නම් කැමති ප්‍රශ්නයක් විමසන්න කියලා ප්‍රකාශ කර සිටියා. මේ යක්ෂයෝ දෙන්නගේ කතා ප්‍රවෘත්තියේ පින්වතුනි මේ සූචිලෝම කියන යක්ෂයා අතීත කාශ්‍යප බුද්ධ ශාසනයේදී මේ කතා ප්‍රවෘත්තියේ පින්වතුනි මේ සූත්‍රය අපිට සංයුත්ත නිකායේත් හම්බ වෙනවා සුත්ත නිපාතයේ කියන ග්‍රන්ථයේත් හම්බ වෙනවා. මේ ග්‍රන්ථ දෙකෙහි අටුවාවල ඒ කතා ප්‍රවෘත්ති සුළුසුළු වෙනස්කම් තියෙනවා. එක විවරණයකට අනුව මේ සූචි ලෝම කියන යක්ෂයා භික්ෂූන් වහන්සේ කෙනෙක් වෙලා සීල සම්පන්නව හිටියා. නමුත් එක දවසක් දුර ගමනක් ගිහිල්ලා ඇවිල්ලා තමන් කයේ දහඩිය පිරිලා වැකිරිලා වැතිරිලා ගැවසිලා තියෙනකොට දාඩිය පිරිලා තියෙනකොට අනාදරයෙන් අගෞරවයෙන් වැඩිය ගණන් ගන්න නැතුව ඉතාම මනාකොට සකස් කර තිබුණු සාංගික ඇඳක තමන්ගේ පච්චත්තරණ ඒ කියන්නේ අපි එලන්නට ඕන එක්තරා රෙද්දක් ඇඳවල නිදා ගන්නට කලින් සැතපෙන්නට කලින් ඒ රෙද්ද එලන්නේ නැතුව ඒ ඇඳෙහි සැතපුණා. ඒ නිසා මේ ඇඳ කිලිටි වුණා තමන්ගේ සේද නැත්තම් දහඩියෙන්. තමන් ඉතාම හොඳින් සිල්ගුණ පිරුවත් මෙතුමාගේ මේ ක්‍රියාව හරියට සුදු වස්ත්‍රයක කළු පැල්ලමක් බඳුනා. එනිසා මෙතුමා සුගතියාත්ම භාවයක උප්පත්තිය ලැබුවා. නමුත් යක්ෂයෙක් වෙලා මෙතුමාගේ ශරීරයේහි ලොම් ටික දැඩි ඉඳිකටු වගේ. එනිසා හරි අපහසුයි. ඉතින් මෙතුමා අනිත් සත්වයන් බය කරවනවා මේ වලින්. ඉතින් මෙතුමා මේ වගේ දුක්ඛිත ආත්ම භාවයක උප්පත්තිය. හැබැයි සුගති ආත්ම භාවය. කරලෝම කියන යක්ෂයා පින්වතුනි, ඒකත් කතා ප්‍රවෘත්ති තියෙනවා. එතුමා සංඝයාගේ තෙල් බෙදන්නේ නැතුව විමසන්නේ නැතුව අරගෙන ඇඟේ ගැල්ලුවා. ඒ උපාසකෙක් වෙලා ඉඳලා තමයි කරේ කියලා සංයුත්ත නිකාය අටුවාවේ දක්වලා තියෙනවා. ඒ පාප කර්මයේ හේතුව එතුමා සීලවන්තයෙක්. ඒ පාප කර්මයේ හේතු කරගෙන එතුමා ඒ සංඝයාගේ තෙල් පාවිච්චි කිරීමේ හේතු කර්මයේ පාවිච්චි කිරීමේ කර්ම විපාකයේ නිසා එතුමාගේ ශරීරය හරියට කිඹුලෙකුගේ පිටේ තියෙන විෂමතාවය වගේ මේ ශරීරයේ විෂම වෙන්න පටන් ගත්තා. හරිම රළු ස්පර්ශයක් තමයි මේ සමෙහි තියෙන්නේ. එතුමාත් යක්ෂයෙක් වෙලා උප්පත්තිය ලැබුවා. ඉතින් කතා එක එක කතා ප්‍රවෘත්ති තියෙන පොත් දෙකෙහි කෙසේ නමුත් මේ යක්ෂයෝ දෙන්නා ඊටාම විરૂපී ස්වરૂප ඇති ස්පර්ශ කිරීමට අපහසු අන් ඇතුළ භය උපදවන ඊටාම අපිරිසුදු ස්ථානයක ඉපදිලා වාසය කරන්නට යෙදුණා. ඉතින් මේ සූචිලෝම යක්ෂයා තථාගතයන් වහන්සේට තර්ජනය කරමින් ප්‍රශ්නයක් විමසා සිටියා. ඒ ප්‍රශ්නයට ලබා දීපු පිළිතුර අපේ ජීවිතයට ඉතා වැදගත්. එතුමා අහසා සිටිනවා, යක්ෂයා අහසා සිටිනවා, රාගෝච දෝසෝච කුතෝ නිදානා අරති රති ලෝම හංසෝ කුතෝ ජා කුතෝ සමුට්ඨාය මනෝ විතක්ඛා කුමාරකා දංකමිවොස්ස ජන්ති. රාගෝච දෝසෝච කුතෝ නිදානා, රාග ද්වේෂයන් කවරක් නිදාන කොට ඇද්ද, නැත්තම් කවරක් හේ කවරකින් හටගනීද, කවරක් හේතු කරගෙන හටගනීද. අරති රති ලෝම හංසෝ කුතෝ ජා. අරති කියලා කියන්නේ සාමාන්‍යයෙන් භික්ෂූන් වහන්සේලා ඇතිවෙන ක්ලේශයක්. මොකද්ද? දුරස්ත සේනාසනවල, වනාන්තරවල, නැත්තම් පන්සල්වල ප්‍රතිපත්ති පුරාගෙන වාසය කරනකොට, ඒ දුර සෙනසුන්වල තනියම ඉන්නකොට, ඈත පළාත්වල තනියම ඉන්නකොට, ප්‍රතිපත්ති පූර්ණය කරනකොට, සීල සමාධි ප්‍රඥා දියුණු කරනකොට, භාවනා කරනකොට හිතේ ඇතිවෙනවා කුසල ධර්ම විශේෂ නොසතුටක්. කුසල් කිරීමේ සතුට නැති බවක්. කාලයක් සිල් රැකරක ඉන්නකොට එපා වෙන ගතියක් එනවා. මේකට කියනවා අරති කියලා. මේ අරති එන්නේ පිංගතුනි කුසලයෙන් සිතට සතුටක් නොදැනෙනකොට. සිතට කුසලයෙන් සතුටක් නොදැනෙන්න පුළුවන් ක්‍රම කීපයකට. එකක් තමයි මනාකොට ක්ලේශයන් යටපත් නොවුනාම බලෙන් අපි ගුණධර්ම පූර්ණය කරනකොට කෙලෙස් යට නොකර අපිට දේවල් එපා වෙන්න පටන් ගන්නවා. දෙවෙනි එක තමයි මේ ගුණධර්ම පූර්ණේහි සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේහි ආනිශංස නොදැන සිටීම නිසාත්, ආනිශංස හරියට මෙනෙහි නොකිරීම නිසාත් මේ අර්ථිය ප්‍රීතිය ඇති නොවි අර්ථිය ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ ආනිසංස නොදැනීම කෙලෙස් යටපත් නොවීම නිසා ඒ කුසල කර්මය කරනකොට ඇතිවන නොසතුට, ඒ කෙරෙහි ඇතිවන්නා වූ සතුට නැති ගතිය, ඒවා ප්‍රිය නොකරන ගතියට කියනවා අර්ථිය කියලා. ඉතින් අහනවා මේ අර්ථිය හටගන්නේ කොහින්ද? කවරක් නිදාන කොටගෙනද? ඒ වගේම රති රති කියලා කියන්නේ ඊට විරුද්ධ දෙයක්. ඒ කියන්නේ කුසල කර්ම විශේෂෙහි සතුටු වෙන්නේ නැහැ. ඒක අරතිය. පංචකාම ගුණෙහි සතුටු වෙනවා. ඒක සාමාන්‍යයෙන් ගුණධර්ම පූර්ණේ කරගෙන යනකොට ගුණධර්ම පුරණේක එපා වෙලා පංචකාමයේ භුක්ති විඳින්න පටන් ගත්තම හිතේ සතුටක් සහනයක් ඇති වෙනවා. දැන් සමහර ලාවට දුරස්ත සෙනසුණු වලට ඇවිල්ලා වාසය කරනකොට ටික දවසකින් එපා වීමක් ඇති වෙනවා. ගුණධර්ම පූර්ණේ කරනකොට නැවත පංචකාමයේ ගහන තැනට ගියාම තමන්ගේ හිතට සතුටක් ඇති වෙනවා. මේක තමයි අර ධම්මපදයේ දක්වලා තියෙන පරිපන්දති චිත්තං මාර දෙයියන් පහතවේ. අර වාරි ජෝව තලේ කිත්තෝ ඕක මෝකත උබ්බතෝ පරිපන්දති දං චිත්තං මාර දෙයියන් පහතවේ කියලා දේශනා කරේ. ඒ කියන්නේ ජලයෙන් ගොඩ දාපු මාලයක් දඟලනවා නැවත වතුරට යන්න. ඒ වගේ පංචකාමයෙන් මුදවපු හිත නැවත පංචකාමයේ වෙතට යන්න දඟලනවා. දුරස්ත සේනාසනවල සිල් ගුණ පුරාගෙන විකාල භෝජන ආදීන් වැළකීලා නැටුම් ගැයුම් ආදී වැළකීලා වාසය කරනකොට අපේ සන්තට එපා වෙන ගතියක් වෙනවා. ඒතර ඒක අර්ථය. ගුණධර්ම පූර්ණේ එපා වෙනවා. ඒ වගේ පංචකාම ගුණේ සතුට වෙනවා. ඒක තමයි රතිය කියලා කියන්නේ. ඒ කෙනාට සසරෙන් එතර වෙන්න හරි අමාරුයි. එතකොට මේ අරති රති දෙක හටගන්නේ කොහින්ද කියලා ප්‍රකාශ අසා සිටියා. ඒ වගේම ලෝමහංසෝ කියලා කියන්නේ ලොමු දැහැ ගැනීම. ඒ කියන්නේ බය. බය හටගන්නේ කොතනින්ද? එතකොට මේ කියන අරතිය, රතිය, බය. ඒක සමහරට එතුමාගේ ඒ ප්‍රදේශයට බලවන. ඒ ප්‍රදේශයේ ඉන්නකොට අරතිය හටගන්නවා ඇති. ඒ වගේ අපිරිසුදු තැන්වල ඉන්නකොට සාමාන්‍යයෙන් ඕන කෙනෙක්ට එපා වෙනවා. එතකොට සිල් ගුණ පූර්ණය කරන අයටත් වනාන්තර ආදී වාසය කරනකොට ඒ පහසුකම් අඩු වෙනකොට එපා වීමක් එනවා, අර්ථය එනවා. රතිය කියලා කියන්නේ ඊටාම ලස්සන පංචකාම ගුණිකේ සහිත දේවල් මිනිස්සු ගැවසෙන තැන්වල වාසය කරනකොට හිතේ සතුටක්. ඒක රතිය. එතකොට අර්ථය, රතිය සහ තනිපංගලෙම ඉන්නකොට බය ඇති වෙනවා හිතට. බය කියන මේ තුන හටගන්නේ කොහෙද, කොසේද කියලා, කොතනින්ද කියලා අසා සිටියා. ඒකයි ප්‍රකාශ කරේ අරති රති ලෝම හංසෝ කුතෝ ජා. ඒතර ප්‍රශ්න දෙකක් ඇහුවා දැන්. රාගය, ద్వේසය හටගන්නේ කවරක් හේතු කරගෙනද? අරතිය, රතිය, භය හටගන්නේ කවරක් හේතු කරගෙනද? කුතෝ සමුට්ඨාය මනෝ විතක්කා කුමාරකා ධංක මිවොස්ස ජන්ති. කුතෝ සමුට්ඨාය මනෝ විතක්ක, කුතෝ සමුට්ඨාය විතක්කා මනෝ කුමාරකා ධංකං ඉව වොස්ස ජන්ති. ඒක අදහස් කරන්නේ විතර්කයෝ, පාප විතර්කයෝ, කාම විතර්කය, විහිංසා විතර්කය, ව්‍යාපාද විතර්ක ආදිය කවරකින් හටගෙන, කවරක් හේතු කරගෙන හටගෙන මේ කුසල සිත විසිකරයිද? මේක සාමාන්‍යයෙන් පෙළේ තියෙන මනෝ විතක්කා කියලා එකට. නමුත් අර්ථ කතාවේ ඒක දෙකට කඩලා තමයි විස්තරය කරන්නේ. ඒ කියන්නේ විස්තරය තේරුම් ගන්න ඕනේ මෙහෙම, කවරින් කොතනකින් හටගෙන මේ ක්ලේශ විතර්කයෝ, මනෝ විතර්කයෝ, විතර්කයෝ, මනෝනේ විතර්කයෝ, අකුසල විතර්කයෝ, මනස කුසල චිත්තේ විසිකරයිද? ඒ කියන්නේ කුසල චිත්තෙට ඇති වෙන්න දෙන්නේ නැහැ. කුසල චිත්තේ දුරස් කරනවා. අපේ සිතේ පංචකාමයේ විඳීමේ ආසාවල් ඇති වෙනවා. අන් අයට කරදර කිරීමේ ආසාවල් ඇති වෙනවා. තරහ, අන් අයක වෛර කිරීමේ ආසාවල්, අන් අයට හිංසා කිරීමේ කැමැත්තවල් ඇති වෙනවා. මේ වගේ රාග, දෝෂ, මෝහ යුක්ත වෙච්ච සිතිවල වල වාසය කරනවා. ඒ වෙලায় කුසල හිත උපදින්න දෙන්නේ නැහැ. විතර්කණය කරගෙන වැරදි විදිහට හිතන්න පෙළඹෙනවා. මේ සිතිවිලි, මේ විතර්කය ඇති වෙනකොට කුසල සිත උපදින්නේ නැහැ. ඒ යක්ෂයා අසා සිටිනවා මේ පාපස් විතර්කය කොහෙන් හටගෙනද, කවරක් හේතු කරගෙන හටගෙනද, මේ කුසල සිත විසිකරන්නේ කොහොමද උපමාව දීලා තියෙන්නේ? දංක මිවොස්ස ජන්ති. කුඩා දරුවෝ, ගම් දරුවෝ සමහර වෙලාවට කපුටු අල්ලගෙන, දංක කියන්නේ කපුටා, කපුටු අල්ලගෙන කපුටගේ කකුලේ බඳිනවා නූලක්. නූලේ අනිත් කෙරව තමන්ගේ ඇඟිල්ල බැඳ ගන්නවා. බැඳගෙන මොකද කරන්නේ? කපුටා විසි කරනවා, තල්ලු කරනවා. විසි කරනකොට මේ කපුටා ඈතට ගිහිල්ලා එයාට ඉගල ගන්න බැරි වෙනවා. ගිහිල්ලා ආපෝ කැරකිලා තමන් ළඟට එනවා. එතකොට මේ කුසල සිත කවුද විසි කරන්නේ? සංයුත්තනික අටුවාවේ මෙහෙම විස්තර කරනවා. අටුවාවේ සටීකාවේ මෙතන තියෙනවා කරුණු දෙකක්. පාප විතර්කය අපේ సంతාණය කුසල සිත විසි කරනවා, උපදින්න දෙන්නේ නැතුව. හැබැයි ඒ වගේම මතක තියාගෙන අපේ චිත්ත సంతාණය මේ පාප විතර්ක හේතු කරගෙන සංයෝජනයන්ගෙන් බැඳිලා තියෙනවා. සංයෝජනයන්ගෙන් බැඳිලා තියෙනවා. ඒ කියන්නේ දසවිධ සංයෝජනයක් තියෙනවා සසරට බඳවන. ඒ නිසා අපේ චිත්ත సంతාණය මේ ආත්ම භාවය අතහරින්නේ නැහැ. ආත්ම භාවය අතහරින්නේ නැහැ. මේ පාප විතර්කයෝ මේ කුසලසිත විසි කරනවා. ඒ වගේම පාප විතර්කයන්ගෙන්ට වඩා මේක එහෙම කියනට වඩා ඒකේ ඒ කුසලසිත අපේ චිත්ත సంతාණය ආත්ම භාවයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ කියන්නේ සසරෙන් ගැලවෙන්නේ නැහැ. කුසල අකුසල විතර්කයෝ කුසල සිත විසිකරනවා. හැබැයි ඒ කුසල සිත ආත්ම භාවයත් එක්ක නැත්නම් අපේ සසරත් එක්ක බැඳිලා තියෙන සංයෝජන නිසා. ඒක තමයි උපමාව දීලා තියෙන කුමාරය කුඩා ළමයි කපුටා නූලෙන් ගැට ගහලා විසිකරන්නේ. කපුටට එළියට යන්න බෑ. නැවත ඒ ළමයා ගාවට එන්නට ඕන. ඒ වගේ මේ సంతාණය නැවත නැවත උප්පත්ති ලැබමින් මේ චිත්ත సంతාණය අලුත් අලුත් සිත් පහළ වෙන එකම සිත යනවා නෙවෙයි, අපි විවාහාරයට කියනවා සිත යනවා කියලා. නමුත් ඒ අලුත් අලුත් සිත් පහළවන්නේ ඒ අලුතෙන් අලුතෙන් සිත් නැවත නැවත ආත්ම භව ලබනවා. පාප විතර්කයෝ මේ සිත විසි කරනවා. මේ සිත විසි කරනවා. හැබැයි විසි කරාට මේ සිත සංයෝජනයන්ගෙන් බැඳිලා තියෙන්නේ. ඒ නිසා සම්පූර්ණයෙන් සසරෙන් එතර වෙන්නට බෑ. පාප විකාප පාප විතර්ක අකුසල සිත විසි කරලා උපදින්න දෙන්නේ. හැබැයි චිත්ත సంతාණය අපේ ස්කන්ධයන් එක බැඳිලා තියෙනවා. ඒ නිසා සසරෙන් ගැලවීමක් නැහැ. ඒ නිසා මේ පාප විතර්කයෝ කොහෙන් හටගෙන මේ කුසල සිත විසි කරයිද කියලා අසාසිතට මේ ප්‍රශ්නේ ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. මොනවද මේ ප්‍රශ්නේ තියෙන්නේ? රාග දෝෂ හටගන්නේ කොහින්ද? කවරක් හේතු කරගෙනද? අරතිය රතිය භය හටගන්නේ. අරතිය කියන්නේ කුසල කර්ම කිරීමේ නොකමැත්ත, එයි නොසතුට. රතිය කියන පංචකාම ගුණේ සතුටු වීම. ඒ වගේම අරතිය රතිය භය හටගන්නේ. භය හටගන්නේ කවරක් හේතු කරගෙනද? ඒ වගේම මේ පාප විතර්කයෝ කොහෙන් හටගෙන අපේ කුසල සිත වලක්වයිද විසිකරයිද? කොහෙන් හටගෙන මේක විසිකරයිද? ඒ වගේම මේ කුසල සිත සංයෝජනගෙන් බැඳිලා තියෙන කුසල සිත පාප විතර්කය කොහෙන් හටගෙන විසිකරලා කුසල සිත උපදින්න දෙන්නේ නැද්ද? මේක හරි සංකීර්ණ ප්‍රශ්නයක්. එළ බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන පිළිතුරක් ලබා දෙනවා. රාගෝච දෝසෝචයිතෝ නිදානා අරති රති ලෝම හංසෝ ඊතෝ ජා ඊතෝ සමුත්ථාය මනෝ විතක්කා කුමාරකා දංක මිවොස්ස ජන්ති. රාගෝච දෝසෝච ඊතෝ නිදානා, රාග ద్వේෂය හටගන්නේ මේ ආත්ම භාවයේ හේතු කරගෙන, කියන්නේ පංච උපාදානස්කන්ධේ හේතු කරගෙන. එන අපි තුර රාග ద్వේස හටගන්නේ මේ නාම රූප දෙකක් තියෙන නිසානේ. අහසේ රාග ద్వේස හටගන්නේ නැහෙනේ. මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරන් හටගන්නේ. සිතකය ඇසුරු කරන් හටගන්නේ. ඒ වගේම අරතිය රතිය භය පාප කුසල කර්මයන්ගේ නොසතුටු වීම, පංචකාමෙහි ඇලීම, භය කියන මේ තුනම හටගන්නේ මේ ආත්ම භාවය ඇසුරු කරගෙන. ඒ වගේම ඉතෝ සමුත්ථාය මනෝ විතක්කා කුමාරකා දංක මිවොස්ස ජන්ති. මේ පාප විතර්කය හටගන්නෙත් මේ ආත්ම භාවයේ තුලින්, නැත්නම් ආත්ම භාවය අසුරු කරගෙන, නාම රූපය අසුරු කරගෙන. ඒ පාප විතර්කය මේ කුසල සිතට උපදින්න දෙන්නේ නැතුව ඒක විසි කරනවා. හරියට අර ළමයි කපුට විසි කරනවා වගේ. හැබැයි ඇඟිල්ලෙන් බැඳලා විසි කරන්නේ. ලණුවකින් නූලකින් කකුල බැඳලා ඒක ඇඟිලිවල තමන් ගැට ගහගෙන තමයි විසි කරන්නේ. ඒතකොට නැවත ලරුව ගාවට යනවා. ඒ නිසා මේ පාප විතර්කය මේ සිත විසි කරාට සංයෝජන වලින් මේ සිත ආත්ම භාවෙහි බැඳිලා තියෙනවා. ඒ නිසා නැවත නැවත මේ සසර පැමිණෙනවා. සසරට පැමිණෙනවා. ඒ කාම විතර්කයන්ගෙන් සංයෝජන බඳිනවා කියනට වඩා ඒ සංයෝජනයන් හේතු කරගෙන අපේ ආත්ම භාවය බැඳිලා තියෙනවා. මේ චිත්ත సంతානේ ආත්ම භාවයත් සමග බැඳිලා තියෙන එක පංච උපාදානස්කන්ධය සමග බැඳිලා තියෙන. ඒක තවත් අපි සරලව ගත්තොත් මේක තේරුම් ගන්නට ඕනේ. මේ ප්‍රශ්නේ අහන්නේ රාගයයි ద్వේසයයි අරතියයි රතියයි භයයි පාප විතර්කයි හටගන්නේ කොහෙන්ද? මොකක් හේතු කරගෙනද? දෙවියෙක් හේතු කරගෙනද? නැත්නම් වෙන මොකක් හරි හේතු කරගෙනද හටගන්නේ? ඒ වගේ මේ පාප විතර්කයෝ විශේෂයෙන් හඳුන්වනවා ඔවුන් කුසල සිතට උපදින්නට දෙන්නේ නැහැ. අනිත් අකුසලත් එහෙම තමයි. කුසල සිතට උපදින්නට දෙන්නේ නැහැ. ඒ වගේම මේ සිත් සන්තහණය මේ ජීවිතයත් එක්ක සසරත් එක්ක බැඳිලා තියෙනවා. අදට ප්‍රකාශ කර සිටින බුදුරජාණන්සේ කොහොමද මේ පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරගෙනයි මේව හටගන්නේ? මෙය වෙන හේතුවක් නිසා නෙවෙයි, පංච උපාදාන ස්කන්ධය හැටුව ඇසුරු කරගෙන හටගන්නේ. පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරගෙන රාගය, ద్వේසය, අරතිය, රතිය, භය හටගන්නවා. ඒ වගේම කාම විතර්ක හට ගන්නවා. ඒ කාම විතර්ක විසින් මේ කුසලසිත උපදින එක වළක්වනවා, හරියට කපුට විසි කරනවා වගේ. නමුත් මේ සිත සංයෝජනයන්ගෙන් බැඳිලා තියෙන මේ සසරත් එක්ක. ඒ නිසා මේ අකුසල ධර්මයන්ගේ හේතුව මේ ආත්ම භව සංඛ්‍යාත පංචඋපාදානස්කන්ධයයි කියන එකයි දේශනා කරේ. ඊට පස්සේ කියන්නේ මොකද්ද?
ස්නේහජාත සම්භූතා නීග්‍රෝදස්සේව කන්දජා පුතු විසත්තා කාමේසු මාලුවාව විතතා වනේ.
තව වැදගත් පාඩයක් මේක. ස්නේහජා අත්ත සම්භූතා, අර කියපු අකුසල ධර්ම සියල්ලම හයක් කියවුණානේ. රාගය, ద్వේසය, අරතිය, රතිය, භය, කාම විතර්ක, අකුසල විතර්ක. මේ කියන හය ආත්ම භාවයේ ඇසුරු කරගෙන අටගන්න බව ඇත්ත. හැබැයි මේකට තව යමක් තිබිය යුතුයි. පංචඋපාදාන ස්කන්ධයක් තිබූ පමණින් මේවා හටගන්නේ නැහැ. මේවා හටගන්නට තියෙන්නට ඕනේ ස්නේහයක්. ස්නේහයෙන් තෙත ගතියක්. මොකද්ද? ස්නේහජා තෘෂ්ණාව නැමැති තෙත තියෙන්නට ඕන. ඒ කියන්නේ රහත් වෙච්ච సంతානේ මේවා හටගන්නේ නැහැ. මේවා හටගන්නේ තෘෂ්ණාව දුරු නොකළ సంతානයක. තව වැදගත් පාඩයක්. අර අකුසල් කියපෝ ඔක්කොම හටගන්නේ ආත්ම භාවය ඇසුරු කරගෙන. ඒව වලින් පාප විතර්ක සහ සියලු අකුසල් වලින් කුසල සිත උපදින එක වළක්වනවා. ඒ වගේ මේ සිත සංයෝජන වලින් සසරට බැඳිලා තියෙන්නේ. මේ ආත්ම භාවයත් එක්ක බැඳිලා තියෙන්නේ. මේ එක නැවත නැවත උපදින එක වලකින්නේ නැවත නැවත සසර උපදින මැරෙන්න උපදින මොකද සංයෝජන වලින් බැඳිලා තියෙන්නේ. එතන මේක හටගන්නේ මේ කෙලෙස් හටගන්නේ මේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන. ඒ කෙලෙස් නිසාමත් මේ පංච උපාදානස්කන්ධය අවසන් වෙන්නේ නැහැ. මේක චක්‍රයක්, විසම චක්‍රයක් මෙතන තියෙන්නේ. හැබැයි මේ කෙලෙස්යන් හටගන්නට ප්‍රධාන හේතුවක් තියෙනවා පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන. ඒ තමයි තෘෂ්ණා ස්නේහය. මොකද්ද තෘෂ්ණා ස්නේහය කියලා කියන්නේ? මේ ආත්ම භාවයටම රුචි කිරීම, කැමැතිවීම, ප්‍රාර්ථනා කිරීම. ඒක මෝහය හේතු කරන් පවතින්නේ. නමුත් මේ තෘෂ්ණා ස්නේහේ ඇතිකල්හිම තමයි රාග දෝෂ ආදී හටගන්නේ. දැන් උදාහරණයකට තෘෂ්ණාව ඇතිකල්ලි රාගේ හටගන්න එක, ආසාව හටගන්න එක පැහැදිලිනේ. ద్వේෂය, ඇයි ద్వේෂ කරන්නේ? අපි ద్వේෂේ හටගන්නේ තෘෂ්ණාවෙන් යමකට හෝ යම් ක්‍රමයකට කැමති වෙලා ඉන්නවනම්, බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ඉෂ්ට නොවීම නිසා, නැත්නම් අකමැති දෙයක් සිද්ධ වීම නිසා, තමන් කැමති දෙයක් කෙනෙක් නොකිරීම නිසා, තමන් ආස කරන දෙයක් කෙනෙක් විනාශ කිරීම නිසා, නැතිවීම නිසා මෙන්න ద్వේෂය, භය ආදී හටගන්නවා. නිසා ස්නේහය, තෘෂ්ණා ස්නේහය අප්‍රහීන නම් රාගය, ద్వේෂය හටගන්නවා. අරතිය, ඇයි කුසල කර්ම විශේෂයි අපිට එපා වෙන්නේ? අපේ සිත රමණය කරනවා පංචකාමෙහි, අපි බලාපොරොත්තු වෙන පංචකාමෙහි. ඒ නිසා කුසල කර්ම විශේෂයි සතුටුවන්නේ නැහැ. පංචකාමෙහි සතුටු වීම කියන දෙයක් නැහැ. ඒක තෘෂ්ණාවමයි. ඊට පස්සේ භය, තෘෂ්ණාව ඇතිකල්ලිම භය නිසා දේශනා කරේ තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති භයං. තෘෂ්ණාවෙන් දේවල් අල්ලගෙන ඉන්නකොට තමයි නැති වෙයි කියන භය තියෙන්නේ. ඒ වගේම විශේෂයෙන් තමන් අන්ධකාරයේ ඉන්නකොට, තනියම ඉන්නකොට භයනවා නම් මේ ආත්ම භාවය නැමැති ජීවිතයට ඇලෙන නිසා තමයි, ජීවිත ආශාව තෘෂ්ණාව තියෙන නිසා තමයි භය උපදින්නේ. ඒ නිසා මේ කියපු සියලු අකුසල, ඒ වගේම සියලු අකුසල විතර්ක හටගන්නේ තෘෂ්ණාව හේතු කරගෙන. මේ තෘෂ්ණාව නැමැති ස්නේහය තෙත ගතිය ඇතිකල්හිම තමයි අර අකුසල හටගන්නේ. ඒ නිසා දේශනක ස්නේහජා අත්ත සම්භූතා, මේ අකුසලයෝ සියල්ලම ආත්මය නැත්තම් මේ පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරන් එහි හටගත්ත බව ඇත්ත. නමුත් ඒකේ නිකම්ම හටගන්නේ තෘෂ්ණාවත් ස්නේහිත. මොකද මේ තෘෂ්ණාවත් ස්නේහය කියන්නේ? අප්‍රහීන ක්ලේශය. අප්‍රහීන ක්ලේශය. ඒ කියන්නේ අපි කුසල කර්ම කරනකොට, දැන් ධර්ම ශ්‍රවණය කරනකොට අපේ සිත පිරිසුදුයි. ධර්ම දේශනා කරන කෙනාගේ සිතත් පිරිසුදුයි, ධර්ම ශ්‍රවණය කරන කෙනාගේ සිතත් පිරිසුදුයි. ඒ වෙලාවේ තෘෂ්ණා නැහැ. ඒ වෙලාවේ කුසල සිතෙන් අපි කටයුතු කරන්නේ. නමුත් අපි තුල තෘෂ්ණාව සම්පූර්ණ ෂය වෙලා නැහැ, අවසන් වෙලා නැහැ. ඒ නිසා තමයි ඉහළම දානයක් දෙනකොට පවා ඉහළම දානයක් දෙනකොට, ධර්මශ්‍රවණයක් කරනකොට, එක පාර්ටම අට්පිට පණිවිඩයක් ආවොත් අපේ නිවස ගිනි ගන්නවා. හිතවත් කෙනෙක් මිය ගිහිල්ලා කියලා. අපේ හිතේ පපුවේ ගින්නක් වගේ බයක්, ශෝකයක් හටගන්නවා. ඒකට හේතුව මොකද? ඒ පුද්ගලයන් සම්බන්ධයෙන්, ඒ වස්තුන් සම්බන්ධයෙන් ඇලීම, දුරුවී නොමැතිකම මතක තියාගන්න. කුසල කර්ම සිද්ධ කරනකොට පවා මේ අකුසල ධර්මයෝ නිදාගෙන වගේ පවතිනවා. ඒවට කියන අප්‍රහීන අවස්ථාව, අනුසය අවස්ථාව. ඒ මේ ස්නේහයේ අප්‍රහීන ක්ලේශය, අනුසය ක්ලේශය පවතිනකොට ඒ පැවතීම හේතු කරගෙන තමයි නැවත 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 අකුසල් හටගන්නේ. ඒක දුරු කරන්න ලේසි නෑ. ඒක අවසානයේ මාර්ග ඥානෙන් දුරු කරන්න තියෙන්නේ. එහෙම කියලා කුසල් නොකර ඉන්න අවශ්‍ය නෑ. නමුත් මේක පවතින තාක්කල් තමයි මේ සියලු අකුසල හටගන්නේ. ඒ නිසා කිව්වේ ස්නේහජා අත්ත සම්භව අත්ත සම්භූතා. පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරමේ හටගන්න බව ඇත්ත. නමුත් තෘෂ්ණාව නැති පංච උපාදාන ස්කන්ධයක් නම්, රහත් පංච උපාදාන ස්කන්ධයක් නම් මේ අකුසලයෝ හටගන්නේ නෑ. ඒ නිසා තෘෂ්ණාව නැමැති ස්නේහේ තිබිය යුතුයි. නැත්නම් තව කරුණක් එකතු වෙනවා. ඉස්සලා කිව්වේ අර අකුසලයෝ සියල්ලම මේ නාම රූප දෙක ඇසුරු කරන් හටගන්නවා කියලානේ. හැබැයි දේශනා කරනවා ඒකට ස්නේහය තියෙන්නට ඕනේ. ස්නේහජා, ස්නේහ කියන්නේ තෘෂ්ණාවට. ස්නේහජා අත්ත සම්භූදා සම්භූතා නීග්‍රෝදස්සේව කන්දජා. ආ මේ ක්ලේශයෝ නීග්‍රෝදස්සේව කන්දජා. කන්ද කියලා කියන්නේ අතුපතර. නීග්‍රෝද කියන්නේ නුගරුක කියන එකයි. නුගරුකෙහි අතුපතරෙහි හටගත්ත දේ තමයි පහළට හැලෙන මුල්. නීග්‍රෝද ගහෙන් පහළට මුල් ඇදෙනවා. මේ මුල් ඇදෙන්නේ පහළට එල්ලී වැටෙන්නේ නුග ගහෙන්. ඒව ලොකුවට පැතිරිලා තියෙනවා. ඒ හැමතැනම තියෙන ලොකු මහතට හැදෙනවා. ඒව හටගන්නේ පොළොවෙන් ආපෝ රසය පෝෂණය. ඒරයි පාලියෙන් කියන්නේ ආපෝ රසය. අපි අද කරගම් පොහොරවල තියෙන පෝෂණ ගුණය. මේක අරගැනීම නිසා තමයි මේවා හොඳට වැඩෙන්නේ. ඒ වගේ තමයි මේ නීග්‍රෝධ නුගරුකෙන් පහළ වෙන මේ මුල් වගේ තමයි, පහත හෙළ මුල් වගේ තමයි මේ ක්ලේශ ධර්මියෝ, අර කීප අකුසල ධර්මියෝ. මේවා හටගන්නේ ආත්ම භාවේ නැත්නම් පංච උපාදාන ස්කන්ධේ නාම රූප කියන මේ නුගයෙහි, නුග ගහක් බඳු මේ ආත්ම භාවෙහි. ඒක ගන්න එපා රූපයට විතරක්, මේ නාම රූප දෙකටම කතා කරන්නේ. මේ චිත්ත රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන නුගයන්හි, නුගේ නැත ආත්ම භාවයේ නැමැති නුගයෙහි, නුග රුකෙහි තමයි මේ ක්ලේශය හටගන්නේ. හැබැයි ඒවා හට ගැනීම සඳහා පොළොවෙන් යුෂය ගන්නට ඕනේ. වගේ මේ ආත්ම භාවයේහි අප්‍රහීනව තියෙන තෘෂ්ණාව නැමැති තෙතගතිය තිබුණොත් පමණයි මේ අකුසල ධර්මය సంతානය තුල හටගන්නේ. ඒ වගේම මතක තියාගන්න, ඒ මුල් හටගන්නේ එක එක තැන්වල, ඒ අතුවල එක එක තැන්වල හටගන්නේ. ඒ වගේ තමයි මේ ක්ලේශය හටගන්නෙත් මේ ద్వාර හයෙහි. ඇස ඇසුරු කරන්, කන ඇසුරු කරගෙන, නාසය ඇසුරු කරගෙන, දිව ඇසුරු කරගෙන, කය ඇසුරු කරගෙන, ස්පර්ශ ඇසුරු කරගෙන, නානා විදි එක එක විදිහේ ක්ලේශය හටගන්නවා. රූප දකින්න කොට ආසයන, ශබ්ද අහන්න, සින්දු අහන්න, ගඳ සුවඳ විඳින්න, අනෝයිකුත් රස විඳින්න, ස්පර්ශ ලබන්න, අනේක දේවල් හිතන්න, ඒ වගේම තවත් ඒවා එක තරහ වෙන්න, වෛර කරන්න, ගැටෙන්න, මේ ආදී ලෙසට අර කියපු අකුසල ධර්මයෝ හය දෙනා මේ ගහක තනින් තනින් මුල් එල්ලි එල්ලි තියෙනා වගේ පොහොර රසය අරගෙන නුග ගහේ මුල් එල්ලී එල්ලී තියෙනා වගේ මේ අකුසල ධර්මයෝ මේ නාම රූප දෙක, මේ චිත්ත සිත කය දෙක ඇසුරු කරගෙන තෘෂ්ණා ස්නේහය අරගෙන, නැත්නම් තෘෂ්ණා ස්නේහේ හේතු කරගෙන මේවා හට ගන්නවා ద్వාර හයෙහි, චක්ෂුරාදී ద్వාර හයෙහි, අසකරණාසේ දිව ශරීරයේ මනසෙහි ඇසුරු කරගෙන මේවා හට ගන්නවා. කොහොමද මේවායි ස්වභාවය? පුතු විසත්තා කාමේසු මාළුවාව විතතාවනේ. මේවා නානයි, එක විදිහේ නෑ. රූපේ කෙරෙහි ආසාව, ශබ්දේ කෙරෙහි ආසාව, ඒ වගේම වෛරය ගත්තොත්, ද්වේෂය ගත්තොත්, මට අනර්ථ කරා, මගේ යාළුවට අනර්ථ කරා, මගේ යාළුවට අනර්ථ කරයි අනාගතේ, දැන් කරමින් ඉන්නවා, මගේ හතුරට හිතවත් කම්පාව, මේ එක එක ආකාරයට මේ ද්වේෂය හට ගන්නවා, එක එක ආකාරයට රෝභය හට ගන්නවා, එක එක ආකාරයට අර්ථිය රතිය හට ගන්න, බය හට ගන්නවා, විතර්කය හට ගන්නවා. ඒ නිසා පුතු නානයි, මේ ක්ලේශය හරි විෂම විවිධයි, හරි විවිධයි. ඒවා හරියට නුග ගහේ හටගත්ත මුල් වගේ හරි විවිධයි, නානයි. විසත්තා කාමේසු, මේවා කාමයන්ි ඇලිලා තියෙන්නේ, මේ කාම වස්තුන්ගේ බැඳිලා තියෙන්නේ, මේ අකුසල විතර්කය, අකුසල ධර්මය, අකුසල ගති ස්වභාව, මේ එක එක අරමුණු කෙරෙහි, අම්මා කෙරෙහි, තාත්තා කෙරෙහි, දරුවන් කෙරෙහි, නිවස කෙරෙහි, සමහරට රට ජාතිය කෙරෙහි, මේ එක එක ක්‍රමවලට, පන්සල් කෙරෙහි, සෙනසුන් කෙරෙහි, ලාභ සත්කාර කෙරෙහි, ප්‍රසිද්ධිය කෙරෙහි, මේ එක එක දේවල් වල මේක බැඳිලා තියෙන, ගලවන්නට අමාරු, විසත්තා ඇලිලා තියෙනවා, බැඳිලා තියෙන්නේ. කොහොමද උපමාව? මාළුවා විතතා වනේ, මාළුවා වැල කියන ගහේ වෙලෙනවා වැලක්. ඒ වැල ගහේ යෂූරා ගන්නවා පරපෝෂිතේ. ඒ වැල මුළු ගහ වටේම වෙලිලා බැඳිලා යනවා වගේ මේ අකුසල ධර්මයෝ, නානා වූ අකුසල ධර්මයෝ එක එක අරමුණු වල එක එක විදිහට බැඳිලා තියෙනවා. මේක හරි අන්තෝ ජටා බහි ජටා, බාහිර ඇලිලා තියෙනවා, ගැටිලා තියෙනවා. අපිට හිතවත් අය ඉන්නවා, අපිට අහිතවත් අය ඉන්නවා, වෛර කරන අය ඉන්නවා, ආදරය කරන අය ඉන්නවා, තරමකට සලකන අය ඉන්නවා. සමහර අකුසල කුසල් කරන්න අපි කම්මැලි, අපි ඒවයි සතුටු වෙන්නේ, පංචකාමයේ රස විඳිනවා, බය ඇති වෙනවා. මේ එක එක විදිහට එක එක සිතුවිලි හිතනවා. මේ විදිහට මේක අනේක අර ලෝකයේ තියෙනවා නම් අරමුණු, මෙරට අරමුණු, බාහිර රටවල අරමුණු, තවත් සමහරු මරණින් පත්තේ ලබන්න තියෙන සුගති සම්පත්තිය කෙරෙහි මේ එක එක අරමුණු වල බැඳිලා ඉන්නවා. එක එක ක්ලේශ වලින්, නානා ක්ලේශ වලින් නානා අරමුණු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. එනිසා කො මාළුවා විතතා වනේ, හරියට මාළුවා වැල ගහක වෙලිලා තියෙන වගේ මේ එක එක අරමුණු වල මේ නානා ක්ලේශු, රාගය, ద్వේසය, අරතිය, රතිය, අකුසල අකුසල විතර්ක, භය, මේ හැම එකක්ම හටගෙන තියෙනවා. ඒතර මේකෙ තියෙන අවශ්‍යම අංගයක් තමයි ස්නේහ, තෘෂ්ණාව ඇතිකල්හි තමයි මේ සියලු ප්‍රශ්න තියෙන්නේ. මේ සියලු ක්ලේශය හටගන්නේ නාම රූප දෙක ඇසුරු කරම්, පංච උපාදාන ස්කන්ධය ඇසුරු කරම් බව ඇත්ත. නමුත් තෘෂ්ණා ස්නේහේ ඇතිකල්හි පමණයි. තෘෂ්ණා ස්නේහේ ඇතිකල්හි මේ පංච උපාදාන ස්කන්ධයේහි චක්ෂුරාදී ద్వාරවල මේ අනේක විද ක්ලේශය, අනේක අරමුණු අරගෙනමින් බැඳිලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඒකට පිළියම දෙනවා. දැන් මේ ක්ලේශයන් තියෙන නිසා, හටගන්න නිසා මොකද වෙන්නේ? මෙලව විතරක් නෙමෙයි මේ ප්‍රශ්න තියෙන්නේ. මේ ස්නේහය නිසා, මේ ක්ලේශයන් නිසා අපි අර අර බැඳිලා ඉන්නවා කියන්නේ කපුටව ගැට ගහලා ඇඟිල්ලේ අල්ලන් ඉන්නවා වගේ සංයෝජන වලින් මේ ආත්ම භාවයට සම්බන්ධයි මේ චිත්තසංතානය. නැවත නැවත මේ සිත උපදිනවා භවයෙන් භවයට. උපාදාන ස්කන්ධ ලැබෙනවා. මේ පංච උපාදාන ස්කන්ධයෙන් පින්වතුනි වැදගත්ම දේ ස්කන්ධය තමයි විඥාන ස්කන්ධය. විඥාන ස්කන්ධය. ඒ විඥානය නාම ස්කන්ධයේ රූපයට වඩා වැදගත්නේ. මොකද නාමයෙන් හිතන්නේ, නාමයෙන් කල්පනා කරන්නේ, නාමයේ රූපයෙන් අන්නේ වෙච්ච දෙයක්. ඒ නාමයන් අතර මූලිකයා විඥානය. වේදනා සංඥා සංස්කාරයෝ ඒකේ අනුධර්ම අනුක්‍රියා. නිසා විඥානෙ තමයි වැදගත්ම දේ. විඥානේ මේ බැඳිලා තියෙනවා මේ ආත්ම භාවයත්, මේ සසරට. සසරට බැඳිනවා කියන්නේ නැවත නැවත විඥානේ ඇසුරු කරගෙන ස්කන්ධය හට ගන්නවා. ස්කන්ධය හට ගන්නවා. අකම විඥාන එනවා නෙවෙයි, අලුත් අලුත් විඥාන පහළවන්. එතකොට මේ ආත්ම භාවය ඇසුරු කරගෙන මේ ක්ලේශයන් හට ගන්න නිසා මේ අලුතෙන් අලුතෙන් පහළ වෙන විඥාන අලුත් අලුත් ස්කන්ධයෝ සහිතව පහළ වෙලා දිගින් දිගටම මේ වෙලාවේ මේ ක්ලේශයන්ගෙන් බැඳිලා ඉන්නකොට නානාවිධ ක්ලේශයන්ගෙන් නානා අරමුණු වල බැඳිලා මේ ක්ලේශ භරිතව ඉන්නකොට නැවත නැවත ස්කන්ධය හට ගැනීමට નિયમિતයි සංයෝජන වලින් බැඳිලා නිසා. ඒක අනුත්පන්න දුක්ඛය කියලා කියනවා. උපදින්නට નિયમિત දුක්ඛය. අනුත්පන්න දුක්ඛය. ඒ අනුත්පන්න දුක්ඛය දුක්ඛෙන් අපි බැඳිලා ඉන්නේ. අනුත්පන්න දුක්ඛෙන් බැඳිලා ඉන්නේ. දැන් මොකක්ද මේකට තියෙන්නේ? පිළියම මොකද්ද?
යේනං පජානන්ති අතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝ හි යක්ඛ තේ දුත්තරං ඕගමිමං තරන්ති අතින්න පුම්බං අනුපම් අපුනම් භවාය.
සුනෝ හි යක්ඛ, යක්ෂය හොඳින් අහගන්න. යේනං
පජානන්ති යතෝ නිදානං යම් අය නං පජානන්ති, යේනං පජානන්ති යතෝ නිදානං, මේ ක්ලේශයෝ යමක් හේතු කරගෙන යතෝ නිදානං උපජ්ජන්ති, යමක් හේතු කරගෙන හටගනී නම්, යම් ධර්මයක් හේතු කරගෙන හටගනී කියලා, මේ ක්ලේශයෝ යම් ධර්මයක් හේතු කරගෙන හටගනී නම් කියලා යමෙක් දැනගන්නවා. යේනං පජානන්ති යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝ හි යක්ඛ.
මොකක් නිදාන කරගෙනද මේ ක්ලේශය හටගන්නේ? මේ ක්ලේශය හටගන්නේ තෘෂ්ණාව නැමැති ස්නේහේ නිදාන කරගෙන.
යේනං පජානන්ති, නං කියන්නේ ඒ ක්ලේශයන් අඳුර ගන්නවා. යතෝ නිදානං, යමක් නිදාන කොටගෙන, අපි කියවනේ ක්ලේශයේ හටගන්නේ ආත්ම භාවයේ නිදාන කොටගෙන හේතු කරගෙන. හැබැයි තෘෂ්ණාව තිබිය යුතුයි. තෘෂ්ණාවෙන් තමයි ක්ලේශය හටගන්නේ, අකුසලයේ හටගන්නේ.
එහෙනම් මේ අකුසල් හටගන්නේ, මේ අකුසල් නිතේ බැඳිලා ඉන්නේ, මේ ලෝකයට බැඳිලා. අර කිව්වනේ අර මාළුවා විතතා වනේ, මාළුවා වැලක් ගහේ බැඳිලා තියෙන වගේ නානා අරමුණු බැඳිලා වෙලිලා පැටලිලා ගලව ගන්න බැරුව මේ අගුලක පට පැටලවිලා, ඒ නිසා නැවත නැවත උපදින්නටත් નિયમિતයි. එවනම් මේ ක්ලේශය දුරු කරන්නට ඕනේ, මේ බැම්ම කඩන්නට ඕනේ, විඳින්නට ඕනේ. එහෙනම් කවරක් නිදාන කොටගෙනද මේ ක්ලේශය හටගන්න? ස්නේහය, තෘෂ්ණාව. ඒ නිසා මේ ක්ලේශය යම් තෘෂ්ණාවක් නිදාන කොටගෙන හටගනීද, තේනං විනෝදෙන්ති, ඔවුන්නේ තෘෂ්ණාව දුරුකර දමනවා. ඔවුන්නේ තෘෂ්ණාව දුරුකර දමනවා. එහෙමනම් මේ ක්ලේශෝ තේරුම් අරගෙන, ඒ ක්ලේශෝ හටගන්නේ යමක් හේතු කරගෙනද, ඒ හේත් ඒ ක්ලේශයන් දුරුකර දමනවා, තෘෂ්ණාව දුරුකර දමනවා. තව ක්‍රමයකට අර්ථාරම් තියෙන සංයුත්ත නිකාට ආවේ. එතනදී යේනං පජානන්ති කියනකොට මේ ආත්ම භාවයේ තේරුම් අටන්, යතෝ නිදානං කියන්නේ ආත්ම භාවයේ හේතු වෙච්ච දුක්ඛ සමුදය වෙච්ච තෘෂ්ණාව තේරුම් ගන්නවා. තෘෂ්ණාව තේරුම් ගන්න, තේනං විනෝදෙන්ති, ඒ තෘෂ්ණාව දුරු කරනවා. සංයුත්තනිකාට හැටියට ක්ලේශයන් තේරුම් අරගෙන, ඒ ක්ලේශයන් යම් තෘෂ්ණාවක් නිදාන කොටගෙන හටගනීද, ඒ තෘෂ්ණාව දුරු කරනවා. මොකද ක්ලේශයන්ගෙන් තමයි මේ බැඳිලා ඉන්නවා කියලා කිව්වේ. අර අකුසල ධර්මක රාගය, ద్వේසය, භය, අරතිය, රතිය, පාප විතර්ක කියන මේ ධර්ම ටික හේතු කරගෙන, ඒ ධර්ම වලින් තමයි සත්‍යස් බැඳිලා ඉන්නේ, මේ ප්‍රශ්නවලට පැටලලා ඉන්නේ. අපේ ජීවිත ප්‍රශ්න තියෙනවා. මේ සියල්ල මේ කෙලෙස් නිසා ප්‍රධාන වශයෙන්. සමහර රෝගී වගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒවා වුණත් ලොකුවට හිතර අරන් හිත ගරා වැටෙන්නේ කෙලෙස් තියෙන නිසා. මානසිකව වැටීමක් වෙනවනම් ඒ කෙලෙස් නිසාමයි, වෙන එකක් නෙවෙයි හේතුව. රහතන් වහන්සේට රෝග එනවා, නමුත් මානසිකව වැටෙන්නේ නැහැ. ඊළඟට මේ ජීවිතයේ ප්‍රශ්න විතරක් නෙමෙයි, නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන ගමනකට බැඳිලා තියෙන්නේ මේ ක්ලේශයන් නිසා. එනිසා මේ සියලු ප්‍රශ්න වලට මුල ක්ලේශය. මේ සියලු ප්‍රශ්න වල මුල ඒ ක්ලේශය හටගන්නට තියෙන අත්‍යවශ්‍යම සාධකය තෘෂ්ණාව. එනම් මේ තෘෂ්ණාව දුරු කළොත් ක්ලේශයන් දුරු වෙනවා. ක්ලේශයන් දුරු වෙනකොට මේ ගැටලු වලින් මිදෙනවා. ඒ නිසා ඥානවන්තයා මේ තෘෂ්ණාව දුරු කරනවා. කොහොමද? විදර්ශනා ඥානෙන්, මාර්ග ඥානෙන්.
මේ තෘෂ්ණාව නැමැති ස්නේහය ඇයි පවතින්නේ? ඇයි අපි අපේ ආත්ම භාවයට කැමති? ඇයි අපි ලෝකයට කැමති? ඇයි අපි අරමුණු වලට කැමති? අපි ඇලිලා ඉන්නේ ඇයි? ඒවායි යථා ස්වභාවය නොදැනීම නිසා. ඒ අරමුණු වල ජීවිතයේ ආත්ම භාවයේහි ස්කන්ධයන්ගේ යථා ස්වභාවය හිතට වසන ධර්මයේ කවරක්ද?
සියල්ල හිතට වසන ධර්මයේ තමයි අවිද්‍යාව.
අවිද්‍යාව පවතින තාක්කල් තෘෂ්ණාව දුරු නොවි පවතිනවා.
ඔන්න අපි කවුරු හරි කෙරේ ලොකු විශ්වාසයක් තියන් ඉන්නවා. අපි ආදරෙන් බැඳිලා ඉන්නවා. නමුත් මේ කෙනා තමන් නොදැනුවත්ව තමන්ට ලොකු හානි රාශියක් කරනවා. තමන්ගේ ජීවිතේ පහළ වෙන්න පුළුවන් සියලු ප්‍රශ්න වලට හේතුව මේ හොඳම යාළුවා. තමන් ආදරය කරන, තමන් කැමති මිත්‍ර යාළුවා.
මේ ආදරේ පවත්ව ගන්න පුළුවන් මේ හානි කරන යාළුවාගේ තත්වය නොදැන ඉන්න තාක්කල්. බැරි වෙලා හරි යම් දවසක යාළුවා තමයි මගේ සියලු ප්‍රශ්න වලට හේතුව කියලා තේරුම් ගත්තොත්, අවබෝධ කරොත්, ප්‍රත්‍යක්ෂ වුණොත්,
කැමරා එකක සටහන් වෙලා හෝ හේතු යුක්ති සහිතව තමන්ට ඒත්තු ගියොත්, ඔප්පු වුණොත්, ඒ ඔප්පු වීමත් සමගම
ඒ සමගම ඒ තිබිච්ච බැඳීම නැති වෙලා
යනවා. ආයක බලෙන් දුරු කරන්න දෙයක් නැහැ. ඒ වගේ තමයි මේ පංච උපාදානස්කන්ධයට,
මේ ලෝකයට බැඳිලා ඉන්නවා නම්, පුද්ගලයන්ට, සත්වයන්ට, දේවල් වලට අපි බැඳිලා ඉන්නවා නම්, ඒ බැඳිලා ඉන්න හේතුව තමයි ඒවායේ යථා ස්වභාවය හරියට නොදැනීම. මෝහයෙන් එය සිතට ආවරණය කිරීම. එහෙනම් කළ යුතු වන්නේ මේ මෝහ අන්ධකාරය දුරු කරලා ඉවත් කරමින් ධර්මයන්ගේ යථා ස්වභාවය තේරුම් ගැනීම. ඒක සිදු කරන්නේ විදර්ශනා ඥානෙන්. ඒ විදර්ශනා ඥානෙ මේක සිදු කරනකොට අර තෘෂ්ණාව කියන බැඳීම, ස්නේහය දුරු වෙලා යනවා.
දුරු වෙලා යනවා. ඒක දුරු වෙනකොට අර අකුසල ධර්මය සියල්ල දුරු වෙනවා. අකුසලයන් දුරු වෙනවා කියන්නේ සියලු ජීවිතයේ තියෙන ප්‍රශ්න ටික විසඳෙනවා.
කායික ප්‍රශ්න තියෙයි, ආර්ථික ප්‍රශ්න තියෙයි, සමාජීය ප්‍රශ්න තියෙයි. නමුත් ඒවා වලින් මනසට ප්‍රශ්නයක් නොවනතර මේක මහා නිදහසක්. ඒ වගේ මේ ක්ලේශයන්ගෙන් නිදහස් වීම නිසා නැවත නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යන්න තිබිච්ච මේ සංසාර ගමනෙන් නිරෝධ විමුක්තියටපත් වෙනවා. එහෙනම් මේ ඥානවන්තයා මොකද කරන්නේ? මේ ස්නේහය දුරු කරනවා විදර්ශනා ඥානෙන්. ඒතර මේ ස්නේහය දුරු වෙනකොට අනිත් සියලු අකුසලයෝ දුරු වෙලා යනවා. අර වැලක් වගේ ඇතිලා තියෙන මේ සීල අකුසල, ඒ වගේ මතක තියාගන්න. මේ අකුසලයන්ට තව වචනයක් තමයි ඕඝ කියලා කියනවා. ගම් වතුරක් බඳුයි ඕඝ. විශේෂයෙන්ම කාමෝඝ, භවෝඝ, දිඨෝඝ, අවිජ්ජෝඝ කියලා ඕඝ හතරක් තියෙනවා. ලෝභය, දෘෂ්ටිය, අවිද්‍යාව. මේ ඕඝ හතර, මේවට අසු වෙන සත්වයා මහා සැඩ පහරකට, වතුර පහරකට අසු වෙච්ච කෙනාට ගැලවෙන්නට බෑනේ. ඒකට අසු වෙලා ගිහිල්ලා මුහුදරම ගහගෙන යනවා. සැඩ පහර තියෙන ලක්ෂණයක් තමයි ඊතර මැදට අහුනොත් ඊතර වෙන්න අමාරුයි, ලේසි නෑ. ඒක ගිල්ලවනවා. ඒ වගේ තමයි මේ ඕඝ ධර්මයෝ ගිල්ලවනවා සත්‍ය සසර. සසරට ඇදගෙන යනවා සංසාර සාගරයට. ඊතර වෙන්න දෙන්නේ නෑ. හැබැයි තෘෂ්ණාව දුරු කළොත්, තෘෂ්ණාව දුරු කිරීමත් සමග සියලු කෙලෙස් සිඳෙන නිසා මේ ඕගේ තරණය කළා වෙනවා. මේ ඕගේ එහා පැත්තේ තියෙන්නේ ෂේම භූමිය. ඒ තමයි නිර්වාණය. ඒක භෞතික වශයෙන් හිතන්නට එපා, නිවන කොහෙවත් තියෙනවා කියලා. නමුත් මේ ඕගයන් තරණය කිරීමත් සමගම ඔබ නිර්වාණ ධාතුවට පත් වෙනවා, නිර්වාණය සාක්ෂාත් කරගන්න. ඒ නිසා තමයි කිව්වේ යේනං පජානන්ති යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝ හි යක්ඛ තේ දුත්තරං ඕඝ මිමං තරන්ති අතින්න පුම්බං අනුපම් අපුනම් භවාය. යක්ෂය යමෙක් මේ ක්ලේශයන් තේරුම් අරගෙන මේ හටගන්නේ මේ තෘෂ්ණාව නිසා කියලා තේරුම් අරගෙන ඒ තෘෂ්ණාව දුරු කරනවා. තෘෂ්ණාව දුරු කිරීම නිසා සංසාරේ හීනකින්වත් තරණය නොකල මේ මහා ඕඝයන් තරණය කරනවා සත්වයා. ඒ ඕඝයන් තරණය කරනවා තරණය නොකල අතින්න පුබ්බං කිසිවිටක තරණය කොට නැති මේ ඕඝයන් තරණය කළ තමන්ගේ సంతාණය සම්පූර්ණයෙන් කෙලෙස් වලින් මුදවලා කවරක් සඳහාද අපුනබ්භවය මේ පුනර්භවයන්ගේ ෂය පුනර්භවයන්ගේ සිදු නොවීම උ නිර්වාණ ධාතුව පිණිස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා කියන එකයි තේරුම. මේ දේශනාවෙන් පින්වතුනි බුදුරජාන් වහන්සේ ක්ලේශයන් ආත්ම භාවය පදනම් කරන දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරා. තෘෂ්ණාවෙන් සමුදය ප්‍රහාණ පැහැදිලි කරා. තෘෂ්ණා ප්‍රහාණය කරන්නට මාර්ගයේ තිබිය යුතුයි මාර්ග සත්‍යය දේශනා කරා. ඒ තුලින් නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනවා කියන නිර්වාණය දේශනා කළා. දුක්ඛය සමුදය නිරෝධය මාර්ගය කියන චතුරාර්ය සත්‍යම කැටි කරමින් කරපු දේශනාවක්. එහෙමනම් මේ දේශනාවෙන් අපි තේරුම් ගන්නට ඕනේ අපේ సంతానගතව තෘෂ්ණාව පවතින තෘෂ්ණාව තියෙන තාක්කල් අකුසලිය අපේ సంతානය තුළ හට ගන්නවා. ඒ අකුසලයන් විතින් අපේ කුසල හිත වාරණය කරනවා. ඒ වගේම අපේ సంతානයේ දැන් මේ අකුසල ධර්ම හේතු කරගෙන නැත්නම් අකුසල නම් වූ සංයෝජනයන් හේතු කරගෙන මේ සංසාරට බැඳිලා තියෙනවා. සසරෙන් එතර වෙන්න බැරි වෙනවා. නැවත නැවත සසර උප මැරෙන වාරයක් පාසා උපදිනවා. ඒ වගේ මේ අකුසල ධර්මයෝ මේ ආත්ම භාවය පිළිබඳව ලෝකයේ පිළිබඳව වෙලිලා තියෙන බැඳිලා තියෙන. ඒ නිසා ලুকু ගැටලු රාශියකට මේ ජීවිතේ මොහොන දෙනවා. ඒ අකුසල කර්ම නිසා නැවත නැවත උපදින්නට නියමිතයි. නැවත නැවත උපදින්නට නියමිතයි. ඒ නිසාත් මහා ගැටලු රාශියකට මොහොන දෙනවා. එතකොට කලියුතු වන්නේ මේ අකුසල ධර්මය සිඳින එක. අකුසල ධර්මය සිඳින්නටෙහි මූලයේ සිඳින්නට ඕනේ. ඒ තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව සිඳින්නට බෑ අවිද්‍යාව තියාගෙන. එහෙනම් අවිද්‍යාවට විරුද්ධ විද්‍යාව විදර්ශනා ඥානය ගේන්නට ඕනේ. එහෙනම් විදර්ශනා ඥානය ඇති කරගත් කල්හි අවිද්‍යා අන්ධකාරයේ දුර වෙනවා. අවිද්‍යා අන්ධකාරයේ දුර වෙනකොට තෘෂ්ණාව නැති වෙනවා. තෘෂ්ණාව නැති වෙනකොට අර සියලු ක්ලේශයන් දුර වෙලා සංයෝජන සියල්ල සිඳිලා මේ ජීවිතයේ තියෙන ප්‍රශ්නවලිනුත් උපදින්නට નિયમિત ජීවිතවල ප්‍රශ්නවලුත් සදහටම මිදෙනවා. මේ තමයි ඒකාන්ත නිරෝධය, දුක්ඛ නිරෝධය. මේ දේශනාව අවසානයේදී කරලෝම සුචිලෝම කියන යක්ෂයෝ දෙදෙනාම සෝවාන් මාර්ගඵල ලැබුවා කියලා අටුවාවේ දක්වලා තියෙනවා. ඒ වගේම මේ ලැබුණා වූ දුක්ඛිත ආත්ම භාවවලින් මිදිලා ඒ දිව්‍ය බඳු ශරීරය ඇතුව වාසය කළා කියලා ධර්මයේ දක්වලා තියෙනවා. එහෙනම් මේ කෙටි දේශනාව කෙටි වුණාට පින්වතුනි, තාම ගැඹුරු දේශනාවක්, චතුරාර්ය සත්‍ය ධර්මයම කැටි වූ දේශනාවක්. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ස්නේහජ වූ මේ ක්ලේශයන් දුරු කරමින් තේරුම් අරගෙන ඒ ස්නේහය වූ තෘෂ්ණාව දුරු කරලා නැවත නූපදින නිර්වාණ නූපදින තත්ත්වේ නම් වූ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්න හැකියාව ලැබේවා කියලා මං ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අද දවසේදී මේ ධර්ම දේශනාව සිද්ධ කරවන්නට යෙදුනේ ඉසුරු දර්ශන සහ සචිත්‍රා මහත්මියගේ ආරාධනාවෙන්. එතුමිය ඔවුන්ගේ බලාපොරොත්තුව තමයි නැසී ගිය සුජාතා ඉදිරිසූරිය මෑණියන්ටත්, රංජනී ඉදිරිසූරිය ලොකු අම්මාටත්, අතුරු මිය පරලෝගිය සියලු ඥාති වර්ගයාට පින් අනුමෝදන් කිරීමට. ඒ සුජාතා ඉදිරිසූරිය මෑණියන්, රංජනී ඉදිරිසූරිය ලොකු අම්මා, ඒ සියලු ඥාති වර්ගයා තමන්ගේ දූ දරුවන් විසින් සිද්ධ කරන්නට යෙදුනා වූ මේ සියලු කුසලියෝ සාධු සාධු කියා අනුමෝදම් විත්වා, අනුමෝදම් වීමෙන් යම් හේකින් දුකට කරදරයකට පත්වී තිබේ නම් එයින් අත මිදේවා, සැපයට පත්වී තිබේ නම් සැපයෙන් අභිවර්ධනය වෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදම් කරමු. ඒ වගේම සුජීවත්ව සිටින පාලිත, චාලට්, නිබිල් ප්‍රනාන්දු, අමරායන සියලු දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා. තව තවත් උතුම් ලෙස ගුණධර්ම පූර්ණේ කරගෙන ඒ තමන්ගේ ජීවිතවල කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන මෙලව දිවුණුව පරලව සුගතිය කෙලවර නිවනම සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඉසුරු දර්ශන සහ සචිත්‍රා මහත්මියට මේ බොහෝ දිනාට ධර්ම ශ්‍රවණයට අවකාශ ලබා දීමෙන් සිදු කරගන්ට යදුනා වූ ධර්ම දානමය කුසලයෙන් සසර වසනාතුරාවට
සම්‍යක් දෘෂ්ටිහි පිහිටා ගුණධර්ම පූර්ණය කරගෙන නිවනින් සැනසෙන ලැබේවා, මෙලව දියුණුව පරලෝක සුගතියත් සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කර හැම සියලු දිනාගේම ආරාධනා කළ දායකත්වයේ දරුවා වූ ඒ හැම සියලු දිනාගේම නමින් මිය පරලෝකීය ඥාති වර්ගයා මේ පින් අනුමෝදම් වෙත්වා. අනුමෝදම් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා, සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්ම ආරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය මේ පින් අනුමෝදම් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා, බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතායිත මදහත් සකල ලෝක සත්වයා මේ පින් අනුමෝදම් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම අවසාන වශයෙන් ධර්ම දේශනාවට දායකත්වයේ දරුවා වූද, ආරාධනා කළා වූද, පටිගත කිරීම ප්‍රචාරණය කිරීම කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද හැම සියලු දිනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කින රැකී රක්ෂා කටයුතු, වෙළෙහෙළඳාම් කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළෙන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රේ සතු අසීමිත ගුණානුභව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වස විස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍ය ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. ලෞකික දියුණුවෙන් පමණක් සෑහීමටපත් නොවී ආධ්‍යාත්මයේ දෙසට තව තවත් සිත් නැඹුරු වේවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිස් ආදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූප දේශ වාසය ත්‍රිහේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණක් ඥානයේ සහ සම්මා දිට්ඨිය සහ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඇත උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නටම මේ සියලු කුසලයෝ හේතු වේවා, වාසනා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එසේ ආශිර්වාද පිටුවා ප්‍රාර්ථනා පිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වෝ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං වූ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු, ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතෝ.